ඊළඟට ගරු චාර්ල්ස් නිර්මලදාදන් මන්ත්‍රීතුමා ඔබට විනාඩි 7ක කාලයක්.
විනාඩි
7ක් 7 minutes.
நன்றி தலைமைதாங்கட உறுப்பினர்களே கௌரவ கப்பல் போக்குவரத்து துறை அமைச்சர் நிமால் சிறிபால சில்வா அவர்கள் இங்கு இருக்கின்ற போது குறிப்பாக அமைச்சர் அவர்கள் தலைமன்னாருக்கு விஜயம் மேற்கொண்டிருந்தார். அதன்போது எங்களையும் அழைத்திருந்தார், நாங்களும் சென்றிருந்தோம். குறிப்பாக தலைமன்னார் ராமேஸ்வரம் கப்பல் சேவை பயணியல் கப்பல் சேவை தொடர்பாக ஆராய்ந்த போது சென்றிருந்தேன். அப்போது அமைச்சர் அவர்கள் அதன் பிற்பாடு நான் அமைச்சரிடம் தனியாக அவரை நேரில் சந்தித்து இந்த இதனுடைய முயற்சி எவ்வாறு இருக்கின்ற கேட்டபோது கௌரவ அமைச்சர் அவர்களை நீங்கள் கூறினீர்கள், தனியார் நிறுவனங்கள் ஏதாவது முன்வந்தால் தலைமன்னார் பியருடைய துறைமுகத்தை அபிவிருத்தி செய்து கப்பல் போக்குவரத்தை செய்ய முடியும் என்று. நான் பல புலம்பெயர் நாடுகளில் இருக்கின்ற இல்லை இந்தியாவில் இருக்கின்ற உறவுகளிடம் நான் அந்த கோரிக்கையை விடுத்திருக்கிறேன். நான் ஒரு விடியம் ஒன்று அறிந்தேன், கௌரவ அமைச்சர் அவர்களே கடாவில் இருந்து ஒரு தமிழ் இலங்கை தமிழரை சார்ந்த ஒருவர் கனடாவில் தற்பொழுது குடியுரிமை பெற்ற ஒருவர் இந்த இதை அபிவிருத்தி செய்ய வந்ததாகவும் நீங்கள் அதற்கு அரசாங்கத்தில் பல்வேறு பிரச்சனைகள் இருப்பதாக கூறியதாகவும் நான் அறிந்தேன். நீங்கள் உங்களுடைய உரையில் கூறியிருந்தீர்கள், இது தனியார் நிறுவனத்திற்கு ஒப்படைப்பதற்கு நேரடியாக தயாராக இருக்கிறோம் என்று. ஆனால் நேரில் வந்தவர்களை நீங்கள் திருப்பி அனுப்பியதாக நான் அறிந்தேன். உண்மை போய் எனக்கு தெரியவில்லை, நான் அதை அறிந்திருக்கிறேன். ஆகவே அது உண்மையா அல்ல, எதிர்காலத்தில் தனியார் நிறுவனங்கள் முதலீடு செய்ய முடியுமா அல்லது கனடாவை சேர்ந்த ஒருத்தர் செய்ய முடியாதா என்பது கௌரவ அமைச்சர் அவர்களுடைய கேள்விக்கு நான் உட்படுத்துகிறேன்.
ஹானரபிள் மெம்பர், எனி பர்சன் கேன் இஃப் தே ஹேவ் த மணி அண்ட் இஃப் யூ ஆர் சாட்டிஸ்ஃபைட் தட் ஹி ஹஸ் த அபிலிட்டி டு டிவலப் திஸ் ஹார்பர், ஐ ஹவ் ஆல்ரெடி காட் த கேபினட் அப்ரூவல் two days ago, and the expression of interest will be called in another few days' time. So he can respond to that expression of interest and apply. So that opportunity is available.
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. ஊடகத்துறையில் குறிப்பாக வடக்கு கிழக்கில் யுத்தங்கள் நடைபெற்ற போது ஊடகவியலாளர்கள் மிகவும் நெருக்கடிக்குள்ளானார்கள். பலர்களுடைய உயிர்கள் பறிக்கப்பட்டிருக்கிறது, பலர்கள் சிறைக்கு சென்றிருக்கிறார்கள், பலருடைய சொத்துக்கள் அளிக்கப்பட்டிருக்கிறது. இது கடந்த காலங்களில் இலங்கை வரலாற்றில் நடந்த உண்மை. ஆனால் தற்பொழுது யாழ்ப்பாணத்திலிருந்து வெளிவரும் உதயன் பத்திரிகை மீது கடந்த காலங்களில் பல தாக்குதல்கள் இடம் நடத்தப்பட்டிருக்கின்றன. அதன் ஊடகவியலாளர்கள் கொல்லப்பட்டிருக்கிறார்கள். அது தொடர்பு இதுவரை நீதி நிலைநாட்டவில்லை என்பதை இந்த சபை அறியும். அந்த பத்திரிகையில் 2020 நவம்பர் மாதம் 26 தமிழீழ விடுதலை புலிகளுடைய அமைப்பின் தேசிய தலைவர் மேதகு வேலுப்பிள்ளை பிரபாகரனுடைய ஒளிப்படத்தை பிரசித்தமைக்காக அந்த பத்திரிகையின் நிர்வாக இயக்குநரும் முன்னாள் நாடாளுமன்ற உறுப்பினர் மற்றும் செய்தி ஆசிரியர் ஆகியோருக்கு எதிராக யாழ்ப்பாணம் நீதவான் நீதிமன்றத்தில் யாழ்ப்பாண போலீசார் வழக்கு தாக்குதல் செய்திருந்தனர். இந்த வழக்கிலிருந்து இருவரையும் நீதிமன்றம் விடுவித்திருந்தது. இந்த நிலையில் 3 கழிந்து இப்பொழுது மீண்டும் அந்த வழக்கை பயங்கரவாத தடுப்பு பிரிவு மீள விசாரணை தொடங்கியிருக்கிறார்கள். இதன் ஒரு கட்டமாக அந்த பத்திரிகையின் செய்தி ஆசிரியர் மற்றும் ஆலோசக ஆசிரியர்கள் ஆகியோர் 4 அழைக்கப்பட்டு தேசிய தலைவர் மேதகு வேலுப்பிள்ளை பிரபாகரன் ஒளிப்படம் பிரசிக்கப்பட்டமை தொடர்பாக 4 விசாரணைக்கு உட்படுத்தியுள்ளனர். இதன்போது அதே நாளில் பத்திரிகையில் வெளிவந்த மாவீரர் நாளுக்கான தமிழீழ தேசிய கட்சிகளின் அறிக்கை தொடர்பிலும் விசாரணையை நடத்தியுள்ளனர். மேலும் நேற்று முன்தினம் 6 யாழ்ப்பாணத்துக்கு சென்ற பயங்கரவாத தடுப்பு விசாரணை பிரிவின் அதிகாரிகள் செய்தி ஆசிரியர் இணை ஆசிரியர் மற்றும் மறைந்த முன்னாள் பிரதம ஆசிரியர் உள்ளிட்ட பலரது வீடுகளுக்கு நேரில் சென்று பார்வையிட்டுள்ளனர். கௌரவ சாந்தமத்துமா தேங் புதுமா கியூவா தேங் பிடிஏகே அரே சிஐடிஏகே முகுத் மீடியா கட்டியட முகுத் கரதரக்கரன் நேகியலா தேங் பெரேரா ஜெஃப்னா கீலா உதயன் பத்திரிகை உதயன் பேப்பர் வடக்கரண நிலதாரில் ஒக்கமட கெதர மே சிஐடியில கீழத்தியனும் உபத்து மாட்டமாம் மே கியன்ன தனட பயதியனுவா மே மீடியா கட்டியட தனட பிடிஏ சம்பந்தே பயதியனுவாகில இந்த உபத்து மாட்டம் மே சபாவின் கியன். இவை எல்லாவற்றுக்கும் அப்பால் உதயன் பத்திரிகையின் பணியாளர்கள் மற்றும் அதே
பயங்கரவாத தடுப்பு பிரிவினால் விசாரணைக்கு உட்படுத்தப்பட்டிருக்கிறார். வங்கிகளில் பணம் வைப்பிலிட்ட சாதாரண பணியாளர்களையும் விசாரணைக்கு உட்படுத்தி இருக்கின்றனர். பயங்கரவாத விசாரணை பிரிவின் கருவியாக இந்த அரசாங்கம் பயன்படுத்துகிறது. இந்த அரசாங்கம் பயங்கரவாத தடை சட்டம் நீக்குவதாக வாக்குறுதி அளித்து சர்வதேச சமூகத்தை ஏமாற்றி வருவது தொடர்பாக இப்போது ஊடகங்களுக்கு எதிராக பயங்கரவாத தடை சட்டத்தை பிரயோகிக்கிறதுக்கு முன் வருகிறார்கள். கடந்த காலங்களில் தமிழ் ஊடகவியலாளர்கள் ஒடுக்கப்பட்டிருக்கிறார்கள். அரசாங்கம் இப்போது தனது சிஐடியின் மூலமாக தற்பொழுது ஊடகவியலாளர்கள் பயங்கரவாத தடை பிரிவினரால் விசாரிக்கப்படுகிறார்கள். 2020 பத்திரிகையில் வெளிவந்த செய்திக்கு அப்போதைய யாழ்ப்பாண நீதிமன்றத்தில் யாழ்ப்பாண போலீசார் வழக்கு தாக்கல் செய்து அவர்களை நீதிமன்றம் விடுதலை செய்திருந்தது. ஆனால் தற்பொழுது நேற்று முன்தினம் கொழும்பிலிருந்து பயங்கரவாத தடுப்பு பிரிவுகள் போய் அந்த ஊடகவியலாளர்களை விசாரணை செய்திருக்கிறார்கள். அவருடைய வீடுகளுக்கு நேரடியாக சென்று பார்வையிட்டிருக்கிறார்கள். கௌரவ அமைச்சர் அவர்களே, ஒரு ஒரு நாட்டில் ஊடகவியலாளர்களுக்கு இருக்கிற சுதந்திரம் என்பது மிக அவசியம். அது ஆளுங்கட்சியா இருக்கலாம், எதிர்கட்சியா இருக்கலாம், அல்லது ஒரு மக்கள் சார்ந்த கருத்துக்களை ஊடகவியலாளர்கள் வெளிக்கொண்டவர்கள். அது அரசாங்கத்துக்கு சார்பான ஊடகங்களும் தற்பொழுது இருக்கிறது, எதிர்கட்சிக்கு சார்பான ஊடகங்களும் இருக்கிறது. நான் கூறுவது ஒரு ஒரு நிகழ்ச்சியினர் இல்லாத ஊடகங்கள் என்பது மிகவும் முக்கியமாக அவர்களுக்கு அரசாங்கம் ஊடக சுதந்திரம் கொடுக்க வேண்டும். ஆனால் ஊடகவியலாளர்களை, சாதாரணமாக ஊடகவியலாளர்களுக்கு பல்வேறு சிரமத்தின் மத்தியில்தான் அவர்கள் பணிபுரிகிறார்கள். அவர்களுடைய ஒரு சில குறைந்த வருமானங்கள் இருந்தாலும் பலருடைய ஊடகவியலாளர்கள் பலருடைய எண்ணக்கருக்களில் அவர்களுடைய சேவை மனப்பான்மை தான் இருக்கிறது. இலங்கையினுடைய அல்லது தமிழர்களுடைய அல்லது சிங்களவர்களுடைய அவர்களை சார்ந்த ஊடகங்கள் வந்து மக்களை முன்னேற்றுகின்ற நோக்கத்திற்காக மக்களுடைய உரிமைக்காகத்தான் அந்த ஊடகவியலாளர் செயல்படுகிறார்கள். அப்படி செயல்படுகின்ற ஊடகவியலாளர்களை பயங்கரவாத தடுப்பு பிரிவு சென்று அவர்களை விசாரணை செய்வதென்பது ஆபத்தான விடயம். ஆகவே யாழ்ப்பாணத்தில் அன்று தொட்டு இயங்கி வருகின்ற உதயன் பத்திரிகைக்கு தற்பொழுது பயங்கரவாத தடைப்பிரிவினால் ஏற்படுத்துகின்ற அச்சுறுத்தல் என்பது ஏற்றுக்கொள்ள முடியாத விடயம். ஆகவே இது தொடர்பாக கௌரவ அமைச்சர்களை உடனடியாக பயங்கரவாத தடுப்பு பிரிவுடன் தொடர்பு கொண்டு இதற்குரிய ஆலோசனை வழங்கி உடனடியாக நிறுத்துமாறு நான் கேட்டுக் கொள்வதோடு, அதே வடக்கு கிழக்கில் இருக்கின்ற ஊடகவியலாளர்களுக்கு இந்த அரசாங்கத்தினால் வழங்கப்பட வேண்டிய பௌதிக வளங்களை வழங்கப்பட வேண்டும். அவர்களுக்கு தேவையான தொழில்நுட்ப அறிவை கொடுக்க வேண்டும். ஏனென்றால் யுத்தம் காரணமாக பல்வேறு சிரமங்களுக்கு மத்தியில் அவர்கள் ஊடகவியலாளர் கடமை புரிந்திருக்கிறார்கள். அவர்களை அழைத்து அவர்களுக்குரிய பல்வேறுபட்ட தொழில்நுட்ப அறிவும் பௌதிக வளங்களையும் அதனையத்தில் அவர்களுக்குரிய இலவச காப்புறுதியை வழங்குவதற்கு இந்த ஊடக அமைச்சு எதிர்காலத்தில் நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த சபையின் ஊடாக நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
ஸ்ருதி மினட் கரு அருந்திக பெர்னாண்டு மந்துமா உத்துவாடு வினாடி தாயக காலம்
கரு முலாசிரானுட சபாபத்துமணி காரக சபா அவஸ்தா விசேஷம் குவான் சேவா விஷய பிலிபந்தவ வச்சனக்கு பிரகாசகிரிமன பலாபுரத்துனோ விசேஷம் என்னோட மே ஆர்த்திக அர்புதத்தை அமாறு அவஸ்தாவிதி மமஹிதன்னே மேரட்டே குவான் சேவேட சம்பந்தவ விசால சூத்தியாக விசேஷம் கரு அமாத்துமாட்டத் மே அமாத்தியன்சி நியோஜ அமாத்துமாட்டத் இவகையும் அமாத்தியன்சி பார ருவான்சந்திர மெத்துமா அப்பே லேகம் துமா விசேஷம் கத்தாம குவன் தொட்டுப்பல பிரதானியாட்ட கட்டுது கரண சந்திரசிரி மெத்துமாட்டு ஈராங்கட்ட சிவில் குவான் சேவா அதிகாரி விதானகி மெத்துமாட்டு சஹா ஜயகாந்த் மெத்துமான்லட்டு
ஓட பிளீஸ் கரு பிரேமநாசி தொலவத்து மந்திரி துமா மூலாசன்
கரு ஏகேம குவன் தொடுபல குவன் சிவில் குவன் சேவா அதிகாரிய சபாபதி விதானகி மெத்துமாட்டு ஏகே அத்தியக்ஷ ஜெனரல் ஹரியட்ட கட்டுதுக்கர்ண ஜெயகாந்த் மெத்துமாட்டு ஸ்ரீலங்கன் குவன் சேவை சபாபத்துமாட்டு கேட்ரின் ஸ்ரீலங்கன் குவன் சேவை සභාපතිතුමා ඒ වගේම කේටරින් නන්සේ සභාපතිතුමා ඇතුළු මේ අමාත්‍යංශයේ අනිකුත් නිලධාරි සහ සියලුම අධිකාරිවල සභාපතිවරුන්ට විශේෂ ස්තුතියක් කරන ගමන් සමස්ත ස්ථේවකයින්ට ලොකු ස්තුතියක් කරන්න ඕන ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ගුවන්තොටුපළ මේ අමාරු අවස්ථාවේදී ගුවන්තොටුපළ හා සම්බන්ධව රට වටේම තියෙන ගුවන්තොටුපළවලත් බේගුවන්ත විශේෂ ප්‍රධාන ගුවන්තොටුපළවල් දෙකවන මේ කටුනායක මත්තල රත්මලාන ඇතුළු අනිකුත් ගුවන්තොටුපළවල් සියලුම සේවකයින්ටත් විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලුම සේවකයින්ට විශේෂයෙන්ම මේ වෙලාවේදී සමහරක් අය රට හැර දාලා ගිහිල්ලා තියෙනවා මේ සමහරක් රට මේ බදු බර නිසා වෙන්න පුළුවන් විවිධ හේතු නිසා අපි ඒ වගේ නමුකුත් කතා කරන්නේ මේ ආර්ථික අර්බුදය තියෙන අවස්ථාවේදී මෙතන රැඳිලා ඉන්න ගුවන් නියමුවන්ට ගුවන් සේවකයින්ට සහ අනිකුත් සියලුම ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තාම අනිකුත් සියලුම කාර්ය මණ්ඩල සේවකයින්ට අපේ ප්‍රණාමය පුද කරන්න ඕන. ඒ වගේම මේ වෙලාවේදී අපි කියන්නට ඕන රජයේ බලාපොරොත්තු වෙනවා ප්‍රතිව්‍යුහ ගත කරන්න ශ්‍රී ලංකන් ගුවන් සේවය. හැබැයි එක පැත්තකින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවුගේ අවුරුද්දේ ගත්තාම විශේෂයෙන්ම සභාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ ස්තුතිවන්ත වෙන්න ඕන. රජයට බරක් වෙන්නේ නැතුව ණය ගෙවාගෙන මේ අවුරුද්දක කාලය පුරාවට විශාල වැඩ කටයුත්තක් එය කළා. අපි දන්නවා අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා කෝප් කමිටුවේදී හර්ෂ සිල්ලලා වගේ අය ගිහිල්ලා ඒක යම් යම් ප්‍රකාශ කරලා අන්තිමට අපිට ගුවන් යානා මිලදී ගන්න බැරි වුණා. ඒ වගේම අපි සමහරක් වෙලාවට අපි දැක්ක පහුගිය කාලෙදි ගුවන් යානා ඇනුම් කරපු එකෙන් සල්ලි ගහපු අවස්ථා දැක්කා. ගුවන් යානා ඇනුම් කරපු එක කැන්සල් කරන එකෙන් සල්ලි ගහපු අවස්ථා දැක්කා. විශාල වශයෙන් මූල්‍ය දූෂණය කරපු අවස්ථා දැක්කා. හැබැයි එහෙම නොවෙන්නට මේ ගුවන් යානා මිලදී ගන්නට පුළුවන් වුණා නම් මම හිතනවා පහුගිය අවුරුද්දේ වගේ දැවැන්ත කැපකිරීමක් මේ කරානම් මේ ගුවන් සේවය මීටත් වැඩිය ගොඩ ගන්න තිබ්බයි කියලා. මේකද විශේෂයෙන්ම මේ ගුවන් සේවයත් එක්කලා හිටපු සමහර කළමනාකාරීත්වයට සම්බන්ධ අය කරපු විශාල වංචා දූෂණ හින්දා තමයි මේ ගුවන් සේවයට මෙහෙම වුණේ ගරු සභාපතිතුමනි. හැබැයි සමහරක් වෙලාවට අපි දෙනවා මේකට දහඩිය කඳුළු තමන්ගේ ශ්‍රමය කැප කරපු විශාල පිරිසක් ඉන්නවා මේ ගුවන් සේවයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ තත්ත්වෙට ගේන්න අපිට ජාතික ගුවන් සේවයක අවශ්‍යතාවය තියෙනවා. ජාතික ගුවන් සේවයක් තිබුණොත් තමයි අපිට මේ රටේ සංචාර කර්මාන්තයට ලොකු ශක්තියක් දෙන්නට පුළුවන්. ගරු සභාපතිතුමනි මම එක පැත්තකින් ස්තුතිවන්ත වෙනවා. මම දැක්කා දැන් මේ මෙතන තියෙන ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක යාක්‍රාප්ස් වලට ඒකේ දහලා තියෙනවා කැබිනට් අප්‍රූවල් හැස් බීන් රිසීව් ෆෝ ද ප්‍රොකියුමන්ට් ඔෆ් 5 වයිඩ් බොඩි and 5 narrow body replacement aircraft. The RFP process has been carried out and 2 replacement narrow body aircraft have been selected. Several RFPs for the selection of wide body aircraft have been placed but not secured due to the high demand for this type of aircraft. Total estimated cost to be obtained on lease, physical progress of the project 50%. ඒ කියන්නේ ගුවන් යානා මිලදී ගැනීම සඳහා කැබිනට් අප්‍රූවල් එක ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඒ වගේ මම සභාගත කරනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෙලා තියෙන වෙනස්කම් කරලා තියෙන සාධනීය වෙනස්කම් පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මේ වෙලාවේදී ගරු සභාපතිතුමනි සභාගත කරනවා. ඒ වගේම කියන්නට ඕන දැන් මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න අපි බලාපොරොත්තු වෙනවා නම් අපි මේ ප්‍රතිව්‍යුහගත කිරීමත් එක්කලා කරන්න බලාපොරොත්තු වීමත් එක්කලා අපේ සේවකින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕන. ගරු සභාපතිතුමනි මම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 1992 ඉඳලා දිගින් දිගටම සේවය කරපු කෙනෙක්. මම තාමත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මම වැටුප් ලබා නොගත්තත් ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සිටින කෙනෙක්. හැබැයි මම මේ වෙලාවේදී කියන්න ඕන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එමිරේට්ස් ගුවන් සේවයත් එක්කලා එකතු වෙන වෙලාවේදී ඒ අපි ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ වෙලාවේ ප්‍රයිවටයිස් කරනකොට එමිරේට්ස් එකත් එක්කලා ඒ පළවෙනි සාමූහික ගිවිසුම අත්සන් කරේ එමිරේට්ස් සමාගමේ පීටර් හිල් මැතිතුමත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෘත්ති සමිති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ හැටියට මමත් මගේ සමහර තවත් නිලධාරි දෙදෙනෙක් තමයි මේක අත්සන් කරේ. මේ සාමූහික ගිවිසුම තුළ සේවකින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වුණා. මේ සාමූහික ගිවිසුම තුළ ගරු සභාපතිතුමනි ඉන්ඩස්ට්‍රියල් පීස් නැත්තම් කාර්මික සාමය ඇති වුණා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ හැම අංශයකටම බලපාන විදියට ඒ අවශ්‍ය කරන වැඩ කටයුතු සිද්ධ වුණා, වැටුප් පැටවීම් සිද්ධ වුණා. ඒ වගේම තමයි සමාගම පැත්තෙන් ගන්න පුළුවන් හැම හොඳ පියවරකටම සේවකීන් සහයෝගය දුන්නා. ඒක නිසා මම ගරු ඇමතුමාගෙන් කාරුණික විලාස සිටිනවා, ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පෙර මේ සාමූහික ගිවිසුම් නැවත වතාවක් සාකච්ඡා කරලා අඩුම ගානේ මේවා අත්සන් කරන්න. මොකද එහෙම වුණොත් මේ සේවකින්ගේ සුරක්ෂිතභාවය වගේම එන ආයෝජකයන් ලේසි එමිරේට්ස් ගුවන් සේවයට මේ සාමූහික ගිවිසුම තුළ අවුරුදු ගණනාවක් යනකම් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක නිසා මම හිතනවා කාට දුන්නත් කවුරු ආවත් මේ අපේ සාමූහික ගිවිසුම් ටික අපි අත්සන් කළ තියෙනවා නම් මම හිතන්නේ එයාලට පහසුවක් එනවා, රටට පහසුවක් එනවා, ඒ වගේම අපේ සේවකින්ගේ සුරක්ෂිතතාවය වෙනවා. ඉතින් ඒක නිසා ගරු සභාපතිතුමනි මම හිතන්නේ ඒක හැමදාටම පොදුයි, සමහර කරන්න මේක තාවකාලිකව වෙන්න පුළුවන්. නමුත් මම කියනවා මේක මේ ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර මේක කරන්න කියලා. ඊළඟට අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ගමන් මම මේ වෙලාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය පැත්තෙන් තවත් කාරණා කීපයක් කියන්න ඕන ගරු සභාපතිතුමනි. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගුවන් සේවය වැඩ කරන සමහරක් අය ඉන්නවා. මේක දියුණු නොවුනොත් ඒ අය අපි ගත්තොත් එහෙම
ගරු සභාපතිතුමනි අඩි දෙකක් තියෙනවා.
මම දැන් මෙයාල තුනක් තියෙනවා. ගරු සභාපතිතුමනි දැන් සමහරක් ගුවන් සේවකයෝ ඉන්නවා අවුරුදු 20 පැනලා පළවෙනි ප්‍රමෝෂන් එකවත් හම්බෙලා නැහැ. විශාල වශයෙන් ඊළඟ සමහරක් ගුවන් නියමුවන් ඉන්නවා මේකේ අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කරපු. ඉතින් ඒක නිසා ඒ වගේම ඉංජිනේරුවරු ඉන්නවා, කාර්මික නිලධාරීන් ඉන්නවා. අපි අතර අවස්ථාවකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් හබ් එක තමයි මේ දකුණු ආසියාවේ තිබිච්ච හොඳම ඉංජිනේරින් හබ් එක. දාදාපිට ඒක නැති වෙලා තියෙනවා. එහෙමනම් ඒ නැවත වතාවක් ඒ ඉංජිනේරින් හබ් එක ඇති කරගන්න අපි කටයුතු කරන්න ඕන. මේ වෙලාවේ ඊළඟට කියන්න ඕන සිවිල් ගුවන් සේවා පැත්තෙන් ගත්තාම දෙමව්පිය විශාල වශයෙන් තමන්ගේ දරුවන් ගුවන් නියමුවන් කරන්න ගේ දොර උඩුගල් ඉඩම් උගස් තියලා තමන්ගේ දරුවාගේ ආසාවට නැත්තම් දරුවාට වෘත්තිමය පාරක් ඇති කරන්න මේ ගුවන් නියමුවන් හැටියට ට්‍රේන් කරනවා. විශාල මුදලක් වේදම් කරනවා. මම සතුටු වෙනවා පළවෙනි වතාවට විතානගේ මැතිතුමාලා මේ ජයකාන්ත මැතිතුමාලා සලස්මක් හදලා තියෙනවා මේ රටේ ගුවන් නියමුවන් හැටියට ට්‍රේන් වෙලා ඉන්න අයට ඒ පහසුකම් ඇති කරන්න. ඊළඟට අපි ස්තුතිවන්ත ඕන වන්ත වෙන්න ඕන ෆිට්ස්වෙයා වගේ ගුවන් සේවල් ඒවටත් අපි සහයෝගය දෙනවා. පෞද්ගලික ගුවන් සේවා තව තව ඇති කරන්න ඕන. ඒ වගේම තමයි මේ රටේ ගුවන් නියමුවන් පුහුණු කරන පාසල් වලට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න ඕන. ඒ වගේම තමයි ඒ සහයෝගය ලබා දෙන ගමන් ඒවා නියාමනය කරන්නටත් ඕන. ඒ වගේම ගුවන් නියමුවන්ගේ ඒ කියන්නේ ෆ්ලයින් අවර්ස් වැඩි කරලා අඩුම ගානේ මේ රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට බැඳෙන්නට බැරි නම් වෙන රටකට හරි ගන්න පුළුවන් විදිහට මේ ගුවන් නියමුවන්ට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න ඕන. විශාල ස්තුතියක් කරන්න ඕන මේ රටේ ගුවන් හමුදාවට. ගුවන් හමුදාවට ඒ අවශ්‍ය කරන සහයෝගය දෙන්න ඕන. සිවිල් ගුවන් සේවා වැඩ කටයුතු වලදී ගුවන් හමුදාවේ සේවය ලබා ගන්න ඕන. ඒ වගේම තමයි අද දැන් මේ ඩොමෙස්ටික් සංචාර කර්මාන්තයට ගත්තාම මේ ඩොමෙස්ටික් ගුවන් තොටුපළ වලට එහෙම නැත්නම් මේ අභ්‍යන්තර ගුවන් තොටුපළ වල අනිවාර්යයෙන්ම සංවර්ධනය වෙන්නට ඕන ගරු සභාපතිතුමනි. ඒකට අවශ්‍ය කරන මූලික මම හිතන්නේ මාස්ටර් ප්ලෑන් එක මම ඉවර කරනවා ගරු සභාපතිතුමනි. මාස්ටර් ප්ලෑන් එක අද වෙනකොට සිවිල් ගුවන් සේවා අධිකාරිය දැන් මාස්ටර් ප්ලෑන් එක හදලා තියෙනවා. මම හිතන්නේ ඒකත් එක්කලා විශාල ගමනක් යන්න පුළුවන් වෙයි. මම හිතන්නේ මේ ආර්ථික අමාරුකම තියෙන අවස්ථාවේදී මේ ගුවන් සේවාව එහෙම නැත්නම් ශ්‍රී ලංකන් ගුවන් සේවාව වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් තොටුපළ විශේෂයෙන්ම ගුවන් තොටුපළ ගත්තොත් එහෙම ඒකෙත් කරලා තියෙන මේ දැවැන්ත වැඩ කොටස අපි අගය කරන්නට ඕනයි කියලා කියමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
සුදී ගරුව මතතුමා ගරු ඒෂා විතරණ මන්ත්‍රීතුමා පුතුවරු යටි අටක කාලයක් තිබෙනවා.
සුදී ගරු සභාපතිතුමනි අද අමාත්‍යාංශ කීපයක් විවාදයට ගන්න වෙලාවේ කාලය කෙටි නිසා මම කැමති දීර්ඝ වශයෙන් කතා කරන්න අපේ ඇමතුමත් අදහස් දක්වපු නිසා අපේ රටේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැන විශාල වශයෙන් කතා කරන්න තිබුණත් එක දෙයක් මතක් කරන්න කැමතියි. අපේ රාජ්‍ය ඇමතුමා කෝ අපි මොනම හේතුවකටත් විකුණන්නේ නැහැ කියලා. හොඳයි ඒක අහන්න ලැබීම ගැන. හැබැයි ඉතින් අපේ ජනමාධ්‍ය ආයතනවල විකුණන්න තියෙන ඉඩම් විතරයි. ජනමාධ්‍ය විකුණන්න බෑ මේ රටේ. ඒක ගන්න කවුරුවත් ලෝකේ නේකක් නැහැ. මොකද පිස්සෝ ඉන්නවනේ එහෙම ගන්නවනම්. ඔබතුමා ජාතික රූපාන්තයට එහෙම ගියාම දුක හිතෙනවා අපේ රටේ මේ ජනමාධ්‍යෙ මෙච්චර කල් ඇමතිවරු කරලා තියෙන මේ ටිකද කියලා. එක දෙයක් කරලා තියෙනවා මම දන්නේ ඔබතුමාගේ ඇමතිවරයාද ඊට ඉස්සෙල්ලා හිටපු ඇමතිවරයාද කියලා. අමාරුවෙන් ජාතික රූපවාහිනිය අර ලොතරැයි මණ්ඩලයේ ටිකට් ටික දිනුම් අදින වාර ගාන වෙන් කරගෙන වැටුප් ටික ගෙවාගෙන ගියා. ඒක කලවලිලා ජාතික රූපවාහිනියට දුන්නා. ඒක තමයි කරලා තියෙන්නේ ඔබතුමාලා අපි දන්න තරමින් මේ අමාත්‍යංශය අරගෙන ඉවර වෙලා රූපවාහිනිය දෙක බැලන්ස් කරන්න. මම දන්නේ එහෙම ගොඩ දාන්න පුළුවන් තත්ත්වයක නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මීට වැඩිය ඒක රාජ්‍ය අමතුමා ඔබතුමාට වැඩිය කැබිනට් අමතිවරයාට මේක අවබෝධයක් තියෙන්න ඕන. මීට වැඩිය මේ ප්‍රශ්නේ ගැඹුරු තේරුම් අරගෙන ඉවර වෙලා මීට වැඩිය හාට යන දැන් හොඳම උදාහරණේ පහුගිය සතියේ ඔබතුමත් හිටියා කෝප් කමිටුවට ආවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් ආයතනයේ ජාතික රූපවාහිනියට අවස්ථාවක් දෙන්නේ නැහැ. සාධාරණ රූපවාහිනියට අවස්ථාවක් දෙන්නේ නැහැ. දෙන්නේ නැති එකට හේතුව කියන්නේ එයාලා අපිට උදව් කරන්නේ නැහැ කියලා. මේ රටේ රාජ්‍ය ආයතන එක්ක සම්බන්ධතාවයක් තියාගන්න බැරුව ගරු අමතුමා අපි කොහොමද කියන්නේ පෞද්ගලික ආයතන එකතු කරගෙන ඇවිල්ලා මේ අපේ රටේ ජනමාධ්‍ය නැකතුන නිසා මම ආයතන ප්‍රධානින් දෙන්නට විශේෂයෙන් මෙතන ඇති කියලා හිතනවා. ලැජ්ජ වෙන්න ඕනි මේ රටේ ක්‍රිකට් ආයතනයේ දෙන්නේ ආ YouTube නාලිකා ටිකක් අරන් යන්නේ World Cup cover කරන්න. ඉතින් එහෙමනම් ඒක නිවර්දි කරගන්න රාජ්‍ය ආයතන මැදිහත්වලා මේක විසඳ ගන්න බැරි නම් මම දන්නේ අපේ රටේ ජනමාධ්‍ය නිවර්තනට ගෙනියන්න ඇමතිවරයාට පුළුවන් වේද කියලා. අපි කතා කරොත් එහෙම අපේ ගුවන්තොටුපළ ගැන අරුන්දික ප්‍රනාන්දු ඇමතිතුමා කතා කරපු එකයි නිමල් සිරිපාල ඇමතිතුමා කතා කරපේ පරස්පර විරෝධී. ඔබතුමා ගුවන් සේවාව හා සම්බන්ධ අමාත්‍යවරයෙක් නිසා ඔබතුමාට ඒක දැනෙනවා. මෙතුමා කිව්වා අපි සතුටින් බලාගෙන ඉන්නවා. අපි සතුටින් බලාගෙන ඉන්නවා ලබන සතියේ විතර වෙනකොට හොඳ පිළිතුරක් ලැබෙයි කියලා මේක විකුණලා දාන්න. මේක ප්‍රතිව්‍යුහගතකරණය දැන් ඔබතුමාලා ඇමතිවරු එක එක වචනයකට එක්කෙනෙක් කියන උපති සංස්කරණය කියලා මම දන්නේ එහෙම වචනයක් තියෙනවද කියලා. ප්‍රතිව්‍යුහගතකරණය කියන මොනවා හරි කළා මේක දෙන්න යනවා. මම ඔබතුමාගේ අහන ඔබතුමා මේ විෂය ගැන දන්න කෙනෙක් කියලා. ඇත්තටම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු වෙන්න හේතුවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු වෙන්න හේතුව ඒක වැඩ කරන සේවකයෝද? නෑ, මේ දේශපාලනච්චෝ ගත්තේ වැරදි තීන්දුව. ඔබතුමා ඒක පිළිගන්න ඕන. මේ රටේ අද ඉන්න ඇමතිවරයාගේ දක්වා හිටපු හැම ඇමතිවරයෙක්ම මේකට වග කියන්න ඕන. මේකේ කරේ ඇමතිවරයා කරන්නේ එන වෙලාවට තමන්ගේ සුරතල්ලු ටිකක් දාගන්න ඉස්සෙල්ලම මේක ඇතුලේ සභාපතිල කරලා එක එක ආයතන වලට ඔබතුමා බලන්න HR කී දෙනෙක් ඉන්නවද කියලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් එකතුව 7500 සේවකයෝ ඉන්නවා. HR කී කොච්චර ඉන්නවද බලන්න. දැන් වැටුප් ගැන මම දැක්ක එක ඇමති මන්ත්‍රීවරයෙක් කතා කරනවා රුපියල් 146යි. මේ රටේ වෛරයක් නේ හදන්නේ. කැප්ටන් සීනියර් කැප්ටන් කෙනෙකුට 146ක් හම්බ වෙනවද අපේ රටේ? ඔබතුමා දන්නෝනේ තනි පට්ටපල් බොරුවක් නේ කියන්නේ. මම නිකන් හොයලා බැලුවා මේකේ චූන් එකක් ගන්න මිනිස්සු ඇතුළේ වෛරයක් හදනවා මේ රටේ. ඒක වෘත්තියක්. මොකද කැප්ටන් කෙනෙකුට හම්බෙන ගානේ බස් ඩ්‍රයිවර් කෙනෙකුට හම්බෙන ගානේ ගලපන්න බෑ. ඒක දෙකක්. ඒ වුණාට ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් කරන ළමයි ඉන්න රුපියල් 20000කට කරු හැමතුමා මේ ශ්‍රී ලංකන්නේ ආලංකයිගේ මේ ආලංකයිගේ. ඒ නිසා අපි කියනවා මේ බොරු කියලා මේකට උත්තර හොයන්න බෑ. ඒ නිසා මම විස්තර ටික සියල්ල එකතු කරගත්තා. මම වෙලාව තියෙන විදිහට මම කියන්නම්. කරුණාකරලා මේ ගුවන් සමාගම පාඩුනේ අපේ රටේ වැරදි කළමනාකරණයේ හින්දා කියන එක පිළිගන්න. එක ඒකයි. අනේ මට විනාඩි 8යි තියෙන්නේ. ඔබතුමා ඇඩ් කරන්න මගේ වෙලාව.
ඔව් ගරු මන්ත්‍රීතුමා.
හැබැයි හේෂාවිතාර මන්ත්‍රීතුමා පහුගිය අවුරුද්ද ගත්තාම මේ මම ඇමතුමා ඉන්න ඉස්සරහ කියනවා නෙමෙයි, ඇත්තටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ ණය ටික ගෙවාගෙන යම් කිසි වැඩපිළිවෙලක් කරලා තියෙනවා. ඔබතුමා හරි ඊට ඉස්සෙල්ලා ඒව ගැන කතා කරොත් ඔබතුමා හරියටම හරි.
මත්තල ගුවන්තොට බලේ 30% අඩු කරලා තියෙනවා කියලා මම අහන්නේ. මෙච්චරයි මේ ගුවන් සමාගමක් පාඩු ලබන හේතුවයි. ගරු ඇමතුමනේ මේ ඉන්න සේවක ප්‍රමාණය ඔරොත්තු දෙන්නේ නැහැ. මේ රටේ හැමදාම වෙලා තියෙන්නේ එක එක ඇමතිවරයා මේක පුරෝණ එක. දෙවනි එක තමයි නිකම්ම ඔබතුමාට අහන ලන්ඩන් යන ෆ්ලයිට් එක පාඩු පිටද හදන්න PNL එක, මෙල්බන් යන ෆ්ලයිට් එක ඩිරෙක්ට් ෆ්ලයිට් එක, සිඩ්නි යන ඩිරෙක්ට් ෆ්ලයිට් එක මේ ඉන්න මාත්‍රුවෙන් හදලා අහන්න පාඩු ලබන නැහැ. ඔය පාඩු ලබන්නේ ආසියාවේ වැඩිම එයා ප්‍රයාස තියෙන්නේ අපේ. හැබැයි අඩුම සැලරි තියෙනෙත් අපේ. පිළිගන්න ඕනි. දැන් එමිරේට්ස් වගේ මේ අපේ රටේ ඉන්න පයිලට්ස්ලා කැප්ටන්ලා මේක දාලා යන එකට උත්තරේ හොයන්න ඕන. මන්නම් කියන්නේ යාළුවන්ට තර්ජනය කරන එක නෙමෙයි අරුන්දික ප්‍රනාන්දු ඇමතුමා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තේරුම් ගන්න. එමිරේට්ස් පයිලට් කෙනෙකුට කැප්ටන් කවුරු කොහොමද තමන්ගේ දරුවන්ට වෙනම දෙනවා විශ්වවිද්‍යාල වලට යන්න ඒ අවශ්‍ය පහසුකම් ටික දෙනවා. ඒ රටේ සැලරි එකයි මේකයි ඒ රිස්ක් එක එකයිනේ. 330 ෆ්ලයිට් එක ඔය දෙන්නම නැග්ගම රිස්ක් එක එකයි. මෙඩිකල් එක එකයි. එහෙමනම්
අපිට ඊයේ පෙරේදා මම හිතන්නේ ඇමතුමා ගන්න උත්සාහ කරා ඉන්දියාවෙ දෙන්නේ නැද්ද කොහෙද ආවා මම ඉල්ලීමක් කරනවා වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න අතුරු ගන්න බැරි වුණා සෞඛ්‍ය ඇමතුමාට වෛද්‍යවරු දාලා යනවා ඔබතුමා සීනියර් මිනිස් කෙනෙක් විදියට මේ ගැන අවබෝධයක් තියෙනවා මේ පයිලට්ලගේ ප්‍රශ්නේ ඉඳලා ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින් කරන ළමයා දක්වා මේ ප්‍රශ්නේ අවබෝධ කරගන්න සමහර නිලධාරීන්ගේ අතර තියෙන වෛරය ඒ නිසා තමයි මම හිතනවා මේක දෙන්න දෙන එක ගැන ඔබතුමා සතුටුයි මෙයා සතුටුයි මමත් පුද්දලිකව කැමති නැහැ හැබැයි විකල්පයක් නැත්තම් මේකට වෙන කරන්න දෙයක් නැත්තම් ඔබතුමාලා ගන්න තීන්දුව ආපහු වරවන්න බෑ කියලා අපිට පේනවා හැබැයි ජාතික ගුවන් සේවයක් නැති රටක් විදියටපත් වෙනවා කියන්නේ ශ්‍රී ලාංකිකයෝ විදියට අපි ලැජ්ජ වෙන්න ඕනේ මොකද අපේ එක හැන්ඩල් මේ මැනේජ්මන්ට් එක වෙන කාට හරි දුන්නට පස්සේ මේක කවුරු මොන විදියට කරයිද කියලා අපිට විශ්වාස තියන්න බෑ සකරු ඇමතුමනේ ඔබතුමා දේශ සමාජත්වරයෙක් විදියට මම දන්නවා ඔබතුමාගේ හෘද සාක්ෂිය මේකට කැමති නැතුව ඇති මේ 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 මේක දෙන එකට හැබැයි එක දෙයක් විශ්වාස කරනවා මේ ව්‍යාපාරයේ පාඩු ලබන ව්‍යාපාරයක් නෙමෙයි මේ ව්‍යාපාරයේ පාඩු ලබන්නේ දේශපාලනච්චෝ නිසා ඒ දේශපාලනච්චෝ ටික ප්‍රතිව්‍යුහගත කරන එක කරන්න ඕන මෙච්චරකල් මේක පාවිච්චි කරපු ආයතනීය ප්‍රතිව්‍යුහගත කරලා මේක කොට දාන්න බෑ ඔබතුමා කිව්ව එක කාරණාවකට මම සතුරු වෙනවා මේ ෆ්ලයිට් 21යි තියෙන මං දන්න තරමින් 330 අවසන් කරනවා 330 ෆ්ලයිට් තියෙන්නේ අපිට මේක ප්‍රතිව්‍යුහගතකරණය කරන එක මීට පෙර මේක අවබෝධ කරගන්න ලංකාවේ අපිට මේක කළමනාකරණය කරගන්න අවස්ථාවල ඕන තරම් තිබුණා අපි ඒකට හරි නියමුව දැම්මේ නැහැ නියම ඔය ආයතන පරිපාලනයේ මිනිස්සු දැම්මේ නැහැ ඒ නිසා ඒ වැරද අන්තිම මොහොතේ ඔබතුමාට ආපහු හරව ගන්න බැරුව ඇති ඒ වැරද නිසා අපිට ජාතික ගුවන් සේවයක් අහිමි වෙන්න යනවා කියන එක මම හිතන්නේ සතුටට කරුණක් වෙන්න බෑ ඒ නිසා ඔබතුමා කියපු තව කාරණාවක් වෙනුවෙන් මම එකඟ වෙන්නේ නැහැ අර දවස් 8ක ගුවන් නියමුවන්ට දෙන කාල සීමාව යාළගෙන් ආපහු ගන්නවා කියන මම හිතන්නේ aviation regulations වලත් දවස් 8ක් දෙන්න කියලා කියනවා දින රෑ 3ක් වැඩ කරන කෙනෙකුට අනිවාර්යෙන් රෑ 2ක් නිවාඩු දෙන්න කියලා මොකද මේක බිම දුවනෝ වගේ නෙමෙයි ලොකු රිස්ක් එකක් ඒ නිසා කරු හැමතුමනේ අපි හිතනවා අපේ රටේ ප්‍රශ්න තිබුණා නම් අපි දුප්පත් වුණාට මේ ෆ්ලයිට් එකක් බාරගෙන යන කපිතාන්වරයාට තියෙන වගකීම මම හිතන්නේ වෙන රටක තියෙන එකයි අපේ එකයි සමානයි ඒ නිසා මම හිතනවා අපි ඒක නිසා ඒ වෙනුවෙන් මේ තියෙන රෙගුලාසි උල්ලංඝනය කරමි රෙගුලේෂන් වයලේට් ලිවර වෙලා මේක කරන්න යනවා නම් මං හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ කියන කාරණාවත් විශේෂයෙන් මතක් කරමින් වරාය ගැන ඔබතුමා කතා කරා මම වරායේ අපි දන්නවා වරාය
දැන් කාලය අවසන් කරලා
අවසන් කරනවා වරාය අමාත්‍යවරයා විදියටත් ඔබතුමාට මේ අන්තිම මොහොතේ ඇවිල්ලා තියෙන්නේ මහා මර උගුලක් කියන එක පැහැදිලි ඒක පේනවා නමුත් ගරු ඇමතුමනේ අපි ජාතියක් විදියට කනගාටු වෙන්න ඕන අපි ජාතියක් විදියට අද මේ තරම් අමාරු තැනකට දක්කගෙන ආවේ එකපාරට නෙමෙයි අපි කවුරුත් දැක්කා ඒ එකපාරට නොවන ගමනක් මේ රටේ මිනිස්සුන්ට මූණ දෙන්න වෙච්ච මේකට වග කියන්න ඕන පිරිස් නිශ්ශබ්දව තියලා ඉවර වෙලා තවදුරටත් අපි මේ ටික විකුණලා නැත්තම් මේක ප්‍රතිව්‍යුහගත කරන කල් ඉවරලා අපි කියනවා නම් රයිට් දැන් අපි හරි ගමනක් යනවා කියලා මම හිතන්නේ අපි ජාතියක් විදියට අසාර්ථකයි ඒ නිසා මේකට වෙන විකල්පත් හොයන්න උත්සාහ කරන්න කියලා අපි සීනියර් මිනිස්ටර් කෙනෙක් විදියට ජේෂ්ඨ අමාත්‍යවරයෙක් විදියට ඔබතුමාගෙන තිල්ලීමක් කරමින් තවදුරටත් මේ ජාතික වටිනාකමකින් යුත් මේ ගුවන් සේවාව වෙනුවෙන් වෙන විකල්පයකට යන මොන පිස්සු කතාවක් මම දන්නේ ඔබතුමාත් එක්ක එකඟ නැහැ කතා කරපු විදියට හිඟුරක් ගොඩ ආපහු බම්බුවක් ගන්න කතා කරන හිඟුරක් ගොඩ අපි ආයේ හදන්නේ කොහොමද නිමාසිපාල්කරු ඇමතුමනේ අපේ තියෙන එක අපිට ආරක්ෂා කරගන්න බැරුව මත්තලට හරි වැඩසටහන් නැතුව එක එක මේ අර මේ අයවැය විවාදයේ තුල අයවැය වාර්තාව සරසන්න ගේන සැරසිලි වෙලා වැඩක් නැහැ නිවැරදි ගමනක් යන්න නම් අපි හරි
විදියට කතා කරන්න ඕන ඔබතුමාට තව විනාඩි දෙකක් ලැබෙනවා මුසමිල් මන්ත්‍රීතුමාගේ
ආ බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ නිසා මේ වෙලාවේදී ගරු ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා ඔබතුමා දන්නවා මේ රටේ ඉතිහාසයේ පුරාවටම මේ අමාත්‍ය ධූර මාරු වෙනකොට සමහර වෙලාවට ආණ්ඩු හදාගන්න මේ වරාය අමාත්‍යංශ කෙනෙක් කියන්නේ ආණ්ඩුව හදාගන්න මේ අමාත්‍යංශයේ විකුණනෝ වගේ එකක් තමයි වෙන්නේ මම හිතුවා නිමාසිපාල ඇමතුමා මේ ඉන්නේ මේ ගොඩක් කාලෙක ඉන්නේ නැති සිංහල ඇමතිවරේ මේක මුස්ලිම් අමාත්‍යවරයෙක් හරි දමිළ අමාත්‍යවරයෙකුට හරි මේක දුන්නේ නැත්තම් ආණ්ඩුව හදන්න උදව් කරන්නේ නැහැ මේකනේ ඇත්ත කතාව එතකොට මේ අමාත්‍යංශයෙම ඉල්ලගෙන ඉන්නේ අය කියන එකත් අපි හිතන්න ඕන ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි වරායේ සේවකයෝ ඔන්ට බැලනවාද වරාය සේවකයෝ දඩයම් කළවත් නෙමෙයි මේ අමාත්‍යංශයට ඇමතිවරයා ඔච්චර දඟලන්නේ ඇයි කියන කාරණාව ගැන අපි තේරුම් ගන්න ඕනේ ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ රටේ දේශපාලනය කරන මේ ෂණිකව මතුවෙච්ච චරිත වගේ නෙමෙයි දේශපාලනික අත්දැකීම් තියෙන බහුලව යමක් කරන්න පුළුවන් ඇමතිවරුත් ඉන්නවා සමහරු පුරුද්දෙන්ම ඉපදිච්ච දවස් ඉඳලම හොරකම් කරලා පුරුදු වෙච්ච ඇමතිවරුත් ඉන්නවා ඒ නිසා නිවර්දි කණ්ඩායම තෝරගෙන උත්සාහයක් දරුවා නම් මේක උඩට ගන්න ගොඩ දාන්න මං හිතනවා මේ විකුණනට වැඩිය ඒක වැදගත් වෙයි හැබැයි අපිට පේන්නේ නැහැ ඒක වැරදි දැනකට යනවා කියන එක විශේෂයෙන්ම කියන්න ඕන ඒ වගේම මම අවසන් කරනවා අපේ ජනමාධ්‍ය රාජ්‍යමතුමා හරි උත්තරයක් දෙයි අපි අහනවා මේ රටේ ජනමාධ්‍ය තුල අද මේ මහා විශාල ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ දේශපාලනීකරණය කරන්න උත්සාහින් ජනමාධ්‍ය ආයතන රාජ්‍ය ජනමාධ්‍ය ආයතන දෙක ගැන කතා කරලා වැඩක් නැහැනේ ඒ ආයතන දෙකෙන් නිදාසේ නිවහල් තමන්ගේ අවසන් කරනවා තමන්ගේ මාධ්‍යකරණේ නිරත වෙන්න දෙනවා නම් පෞද්ගලික මාධ්‍ය වලට වැඩි ඉහළට යන්න ඕන ඒක අඩු වැඩි වශයෙන් හැම ආණ්ඩුවම තමන්ගේ අතේ හිර කරලා තියාගත්ත අපි ඉල්ලීමක් කරනවා පුළුවන් නම් බන්දුල ගුණවර්ධන මගේ ගුරුතුමා පුළුවන් නම් කියන්න අද ඉඳලා ජනමාධ්‍ය දෙක ස්වාධීනව කටයුතු කරලා තමන් මේ රටේ මාධ්‍ය ආයතන විතර නැගී හිටින්න කියලා. මොකද පෞද්ගලික මාධ්‍ය රේණුසිල්ව මැතිතුමාගේ ආයතනයේ දිනු කරන්න පුළුවන් නම්, දිලිත් ජයවිර මැතිතුමාගේ ආයතනයේ දිනු කරන්න පුළුවන් නම්, ඇයි ජාතික රූපවාහිනියට බැරි? ඇයි ITN එකට බැරි? ඒ නිදහස නොදී මේ වරද නිසා තමයි මේ ආයතන දෙක අද පල් වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලීමක් කරනවා. දැන් රටේ වැටෙන්න තැනක් නැහැ. වැටිලා තියෙන්නේ හොම්මෙන් යන වෙලාවේ හරි විදියට නිවැරදි තීන්දුව අරගෙන දේශපාලනික නොවන තීන්දුව අරගෙන රට ඉස්සරහට යන්න පුළුවන් හුස්මක් දෙන්න කියමින් මගේ වචන කීපයක් සංගත බොහොම
ස්තුතියි. ස්තුතියි ගරු මන්දිතුමා. ඔව් ගරු මන්දිතුමා.
මගේ වැරෙන් හරි අඩු කරන්න. විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය අපේ ජපාන් රජයත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා රජය හැටියට විශේෂයෙන්ම DTTB ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජයිකා ව්‍යාපෘති මේ වෙනකොට නැතරුණා රටේ ආර්ථික අර්බුද නිසා නැවත රට යථා තත්ත්වයට පත්වීමත් එක්ක ජයිකා ව්‍යාපෘති ක්‍රියාත්මක වීමත් එක්ක මේ ඩිජිටල්කරණය අනිවාර්යයෙන්ම ආරම්භ කරනවා. ඒක මම හිතන්නේ විශාල ප්‍රගමනයක් බවට පත් වෙනවා. අනිත් එක තමයි අපි මාධ්‍ය ආයතන වලට විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේවත් අපේ කිසිදු ගරු කැබිනට් අමාත්‍යතුමාගේවත් කිසිම අපේ බලපෑමක් නැතුව ස්වාධීනව කටයුතු කරන්න දීලා තියෙනවා. ඒ හින්දා අද ස්වාධීන රූපවාහිනිය අද මේ රටේ නැගී එන ජනප්‍රියම නාලිකාව බවට අද පත් වෙලා තියෙනවා. ස්වාධීන රූපවාහිනිය අද ලාභ ලබන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. තව මාස දෙක තුනකින් බ්‍රේක් ඉවන් තත්ත්වයට ගේන්න පුළුවන් තත්ත්වයට ස්වාධීන රූපවාහිනිය පත් වෙලා තියෙනවා. කරන හැම වැඩසටහනක්ම සාර්ථක වැඩසටහන් බවට පත් වෙලා තියෙනවා. ප්‍රවෘත්ති විතරක් නෙමෙයි අනිත් සියලු වැඩසටහන් සාර්ථක වෙලා තියෙනවා. කිසිදු දේශපාලන බලපෑමක් අපේ ආයතන වලට කරන්න අවස්ථාවක් ලබා දීලා
නැහැ.
මේ බලපෑම් නැත්තම් ඔබතුමාලා ජාතික රූපවාහිනියේ මේ චිරාත් කාලයක් තිස්සේ ජාතික රොතරය මණ්ඩලයේ සමන්ද රොතරය මණ්ඩලයේ ටිකට් අදින ඒ කොන්ත්‍රාත් එකයි සාධිනයකට කඩලා දුන්නේ මොකද්ද ඒකෙන් වෙච්ච ලාභේ? ඉතින් ඒ මැදිහත් වීමන්නේ.
ඔව් ඔබතුමා.
ඒක ගරු බන්දුල ඇමතුමාවත් අපිවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය බාරගත්න විත්‍ය දෙයක් නෙමෙයි. ඊට කලින් මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලිව ඉන්න ඒක පැහැදිලි කරගන්න ඕනේ. මුදල් අමාත්‍යාංශය විසින් ගත්ත තීන්දුවක් මත තමයි ඒ ක්‍රියාදාමය සිද්ධ වෙලා තියෙන්නේ. ඒක කලින් සිද්ධ වුණ දෙයක්. ඒක නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපි කටයුතු මේ වෙනකොට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ අනුව යම් සාධනීය දිශාවකට හැරලා තියෙනවා. අපි ඒක නිවැරදි කරන්න කටයුතු කරනවා.
මුගරු සම්මිල් වන්තිතුමා ඔබතුමා යටි 8ක කාලයක් තියෙනවා.
8ක් නෙවෙයි.
යටි 8යි.
ආ?
යටි 8ක කාලයක්.
නෑ තව මේ වෙලාවක් එකතු වෙන්න ඕනේ.
කාගේද වන්තිතුමා?
රතනහම්දුරුවන්ගේ.
ඔව්. ඔබතුමාට එහෙමනම් විනාඩි 18ක කාලයක් තිබෙනවා.
වැඩි හරි කමන්නේ මම දෙන්න. ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විවාදයටත් ඒ වගේම වරාය ආගුවන් සේවා අමාත්‍යාංශ විවාදයටත් එක්කලා අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම ගරු ඇමතිතුමනි ජනමාධ්‍ය සංගම් කිහිපයක් අපිත් එක්ක කතා කරා. ඔවුන්ගේ දුක් ගැනවිලි කිහිපයක්ම තියෙනවා. මම හිතන්නේ කලින් කතිගොත් මේ ගැන ප්‍රකාශ කරන්න ඇති. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දුන්නු ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දුන් මැදිහත් වීමෙන් ලබා දුණු රක්ෂණ ක්‍රමය යලි සක්‍රිය කරන්න කියලා ඉල්ලීමක් තිබෙනවා. ඔබතුමා දන්නවා ජනමාධ්‍යවේදීන්ගේ වැටුප් පිළිබඳව, ඔවුන් ගෙවන ජීවන තත්ත්වය පිළිබඳව, ඒ නිසා ඒ සඳහා මැදිහත්වීමක් කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා හිටමු. ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඒ ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ඒ ක්‍රමවේදයක් නියමිත ක්‍රමවේදයක් ආයතනයෙන් ආයතනයට වෙනස්, නමුත් යම් කිසි අවම ක්‍රමවේදයක් හරි සකස් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. කාලානුරූපීව ඒවා වැඩි වෙලා නැහැ. ඒ පිළිබඳවත් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ ජනමාධ්‍යවේදීන් ඔවුන්ගේ විශ්‍රාමික ජීවිතය ගත කිරීමට ඔවුන්ට ආදායමක් සමාජ ආරක්ෂණ ක්‍රමයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් එක්ක වෙන්න පුළුවන්, වෙනත් ආයතන සමග වෙන්න පුළුවන් කතා කරලා එවැනි ක්‍රමවේදයක් හදන්න කියලා ඉල්ලීමක් තිබෙනවා. ඒ පිළිබඳවත් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම මාධ්‍යවේදීන් කියපුවහම දැන් ගොඩක් වෙලාවට ඉස්කෝලේ ඉවත් වුණයින් පස්සේ සමහර වෙලාවට ඒ අවම සුදුසුකමක් මාධ්‍යවේදීන් සඳහා අධ්‍යාපන මට්ටමක් සහ වෙනත් සුදුසුකම් පිළිබඳව අවම මට්ටමක් හදලා නැහැ. ඒ නිසා ඕනම කෙනෙක් මාධ්‍ය කියලා පිවිසෙනවා. ජනමාධ්‍යවේදියෙක් විදිහටත් හඳුන්ව ගන්නවා. දැන් මේකේ අලුත්ම විලාසිතාව බලවට පත් වෙලා තියෙන ස්මාර්ට් ෆෝන් එකක් අතේ තිබ්බොත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කියලත් ඕනම වැඩක් කරන්න, ඕන කෙනෙකුට ගහන්න, ඕන කෙනෙකුට බනින්න, ඕන දෙයක් කියන්න එහෙම හදාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔබතුමාලාගේ අමාත්‍යංශයේ මැදිහත් වෙලා මේ ජනමාධ්‍ය වේදියෙක් කියන කෙනාට අවම අධ්‍යාපන මට්ටමක් සහ වෙනත් සුදුසුකම් ප්‍රමාණයක් ඒක කරන්න පුළුවන් නා ඔහුගේ හැකියාවන් බලලා ඒක ඉතාම වටින දෙයක්. දැනට ශේෂ්ත්‍රයේ ඉන්න අයට ප්‍රශ්නයක් ඇති නොවන ආකාරය, මොකද දැනට ශේෂ්ත්‍රයේ ඉන්න අයට ඇමතුමා යම් කිසි වැඩපිළිවෙලක් හදලා දෙන්න පුළුවන්. ඔවුන්ට ඒ අධ්‍යාපන මට්ටම ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය පහසුකමක් හරි එහෙම නැත්නම් අවුරුදු 3ක 4ක කාලයක් ලබා දීමක්, මෙවැනි මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරලා ඒ දැනට ශේෂ්ත්‍රයේ ඉන්න අය එළියට විසිවෙන්නේත් නැති, නමුත් අනාගතයේ මේ වැදගත් ශේෂ්ත්‍රයට එන අයව ආරක්ෂා කර ගැනීම සඳහා වූ යම්කිසි ක්‍රමවේදයක් හදන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. ඒ වගේ මේ සංගම් වල මිල්ලීමක් තියෙනවා. විශේෂයෙන් විවිධ ප්‍රජාවන් ඉලක්ක කරගෙන අතීතයේදීත් වර්තමානයේදීත් නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. හැබැයි මේ ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉලක්ක කරගත්තේ එවුන් වෙනුවෙන්. මේක ඔබතුමාලාගේ අමාත්‍යාංශයත් නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය වගේ ආයතන සම්බන්ධ කරගනිමින් සාකච්ඡාවක් කරලා ඒ ජනමාධ්‍ය වේදීන් සඳහා යම් නිවාස වැඩපිළිවෙලක් ඒ වගේම ඔවුන් ලබන්නේ ඉතාම අවම මට්ටමේ වැටුපක්. ඒ නිසා ඒක ඔවුන්ගේ යම්කිසි සාධාරණ ගෙවීමකට සහ ඒ බැංකු සමග සාකච්ඡා කරමින් මැදිහත් වෙලා යම් ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. මොකද විශේෂයෙන් ඔවුන් මේ රක්ෂණය පිළිබඳව මතක් කළේ ඔවුන් කරන කාර්ය සමහරක් වෙලාවට ගම් වතුරක් එන්න පුළුවන්, නායයාමක් එන්න පුළුවන්. අපි දැක්කා යුදමය අවස්ථාවලදී යුද්ධයේදී ඒ වාර්තාකරණයට ගියා මාධ්‍යවේදීන් තමන්ගේ ජීවිත පිළිබඳ ඒ අභියෝගයත් අරගෙන. ඉතින් ඒ නිසා එවැනි අති දුෂ්කර වාර්තාකරණයේ යෙදෙන අය ඉන්නවා. ඔවුන්ට එහිදී අනතුරු සිද්ධ වෙන්න පුළුවන්, ජීවිත පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ රක්ෂණ ක්‍රමයේ තියෙන වැදගත්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඔබතුමාගේ අමාත්‍යංශයේ ඒ පිළිබඳව අවධානය යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට දැනගන්න ලැබුණා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් ගුවන් විදුලි සංස්ථාවත් පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා තියෙනවා කියලා, මොකක් හරි සමාගමක් බවට පත් කිරීම පිළිබඳව. ඒ පිළිබඳව ඔබතුමාලා ප්‍රකාශයක් කරයි. නමුත් අපි හිතනවා අද සමාජයේ යම් පිරිහීම් ඇති වෙලා තිබෙනවා. ඒ සඳහා ඍජුව හෝ වක්‍රව මේ මාධ්‍යත් විශාල වශයෙන් දායක වෙලා තිබෙනවා. එතකොට ඒ වෙනුවට විකල්ප විදිහට ඒ විකල්ප මතයක් ඇති කිරීම සඳහා සංස්කෘතිකමය පැත්තෙන් කලාව සහ අනෙක් හැම පැත්තකින්ම යොදවා ගන්න හැක්කේ රාජ්‍ය මාධ්‍ය. අද රාජ්‍ය මාධ්‍යවල රේටින්ග්ස් ගත්තොත් ඔබතුමාලා කොච්චර කිව්වත් ඒ කාලයක් තිස්සේ මේ රාජ්‍ය මාධ්‍යවලට සිදුවෙච්ච අතපෙවීම් මේ ආණ්ඩුවෙන් විතරක් නෙවෙයි දිගටම කොයි පැත්තෙන් කොයි ආණ්ඩුව හිටුණුත් වෙච්ච දේවල් වල අවසාන ප්‍රතිඵලයේ බවට පත් වෙලා තිබෙන්නේ රේටින්ග්ස් වලින් ඉතාම පල්ලෙහා මට්ටමක තමයි රාජ්‍ය මාධ්‍ය තියෙන්නේ. එතකොට මේක උඩට ගන්න පුළුවන් ක්‍රමයක් විදිහට. ඇයි මේ විකල්පයක් වශයෙන් මේ දේශීය සංස්කෘතිය දේශීය දේවල් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ රාජ්‍ය මාධ්‍යම් පාවිච්චි කරන්නේ නැත්තේ? අධ්‍යාපනයේ බුද්ධිමය සංවාදයක් ළමා පරපුරට අවශ්‍ය බුද්ධිමය සංවාදයක් ළමා පරපුරට අවශ්‍ය දැනුම මෙවැනි අර ජනප්‍රිය රැල්ලේ යන මාධ්‍ය කලාව වෙනුවට යම්කිසි පාඩුවක් ලැබුවත් ඒ රාජ්‍ය මාධ්‍යයන් යොදාගෙන මොකද ලාභය විතරක් බලාගෙන යන මාධ්‍යකරණයක් නෙවෙයි රාජ්‍ය මාධ්‍යලින් අපි බලාපොරොත්තු වෙන්නේ. එතනින් එහාට ගිය වෙනත් වක්‍රව සමාජයට දායක කරන විශාල දැනුමක් විශාල ඉතිරියක් සමාජය ඇති කරනවා. ඒක රුපියල් සතවලින් මනින්න බෑ. එතකොට ඒ ඉතිරිය ඇති කිරීම වෙනුවෙන් ඇයි අපි කටයුතු නොකරන්නේ? දැන් ඉරානය වගේ රටක රාජ්‍ය මාධ්‍ය පාඩු වුණත් ආණ්ඩුවෙන් ගෙවලා ඒ රටට අවශ්‍ය කරන සමාජ මතය පවත්වා ගැනීම වෙනුවෙන් ඒ ළමා පරපුරට දිය යුතු දැනුම ලබා දීම වෙනුවෙන් අත්දැකීම් හුවමාරුව වෙනුවෙන් අවශ්‍ය වැඩසටහන් නිෂ්පාදනය කරලා ඒ රාජ්‍ය මාධ්‍ය ගුවන් විදුලිය සහ අනෙකුත් රූපවාහිනී මාධ්‍ය පාවිච්චි කරනවා. චීනයත් එහෙම පාවිච්චි කරනවා. ලෝකේ අපි දන්නා රටවල් ගණනාවක එවැනි භාවිතා කිරීම කරනවා. ඉතින් අපි මේ රාජ්‍ය මාධ්‍ය පෞද්ගලීකරණය කරන්න හෝ එහෙම නැත්නම් ලාභය කියන සාධකය පමණක් මුල් කරගෙන මේ මාධ්‍ය දිහා බැලීම නැවැත්විය යුතුයි කියන එක තමයි අපේ යෝජනාව තිබෙන්නේ. ඒ නිසා ඊළඟට ලාභය ගන්නවා නම් ඒකට අපට සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ. සුදුසු පුද්ගලයින් පත් කරන්න ඕනේ. දැන් ඔබතුමාලා දන්නවා 1890 දී පමණ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවුවේ. ඒතකොට 1890 ඉඳන් 2015 දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඉඳලා තියෙනවා 13 දෙනෙක් හෝ 17ක දෙනෙක්. හැබැයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 2010 ඉඳලා ප්‍රධානීන් 12 දෙනෙක් විතර ඉඳලා තියෙනවා. මාරු වෙලා ඇවිල්ලා. මේක මට ලැබිච්ච තොරතුරක්. දැන් ඇයි අපි මේ පත් කරපු අය ගැන ආපස්සට හැරලා බලමු. මේක අපි සම්බන්ධෙච්ච ආණ්ඩු වෙන්න පුළුවන්, ඔබතුමාලා සම්බන්ධෙච්ච වෙන්න පුළුවන්, වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් මේ අය දැන් අපි දෙරණ ගත්තොත් දෙරණ නාලිකාවේ ඒ ඉන්න ප්‍රධානීන්ගේ ඔවුන්ගේ වෘත්තිමය සුදුසුකම් හැකියාවන් ඊට පස්සේ ඔවුන් මේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉදිරියට ඒම සඳහා අනුගමනය කරන උපාය මාර්ග මේ සියල්ල ඉතා හොඳ සැලැස්මක් අනුව ක්‍රියාත්මක වෙනවා. හිරු නාලිකාව ගත්තත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. සිරස නාලිකාව ගත්තත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඇයි ජාතික රූපහායන ස්වාධීන රූපහායන අපිට ඒක කරන්න බැරි? ඒ එහෙම අපි යම්කිසි ඉලක්ක සහගත වැඩපිළිවෙලකට ඇයි යන්නේ නැත්තේ? ඇයි අපි අවුරුදු 5කින් රේටින්ග්ස් මෙතෙන්ට ගන්නවා කියලා ඒ ක්‍රමවේදය දැනුවත් කරලා ඒකට අපි අනුගමනය කරන උපාය මාර්ග මෙහෙමයි. දෙරණ හිරු සහ අනිකුත් පෞද්ගලික නාලිකා යන රැල්ලට අපි ගිහිල්ලා ඒක මොනහරි ස්ථායකක් තියදී අපි මෙහෙන් තව ස්ථායකක් තියන්න පෙළඹෙන්නේ නැතුව ඇයි අපි සමාජයේ වෙනත් කණ්ඩායම් ඉන්නවා, වෙනත් දේවල් හොයන මිනිස්සු ඉන්නවා? මේ කියන පෞද්ගලික නාලිකාවලින් ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාවලින් මේ සමාජයේ සම්පූර්ණ ඉල්ලුම පියවෙන්නේ නැහැ. මේ සම්පූර්ණ ඉල්ලුම සියලු දෙනා මේ සතුටු වෙන්නේ නැහැ. අද බහුතරයක් අපි දන්න විදිහට රූපවාහිනී ප්‍රවෘත්ති නරඹන්නේ නැහැ. ඔය කාර් එකක යද්දී, වාහනයක යද්දී, බස් එකක යද්දී රූපවාහිනීකේ සමස්තය ප්‍රවෘත්ති අහනවා මිසක් ප්‍රවෘත්ති ගැන එහෙම උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒකේ ප්‍රවෘත්තියේ අඩංගුවේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පෞද්ගලික මාධ්‍යයට උනත් මේ ඇති වෙලා තියෙන සමාජ ඉල්ලුම මිනිසුන්ගේ අවශ්‍යතාවය හරියට තේරුම් අරගෙන 100%ක් සපුර ගන්න බැරි වෙලා තියෙනවා. ඒතකොට මේ තියෙන රික්තකය පිරවීම සඳහා රාජ්‍ය මාධ්‍යයකට අවශ්‍ය මැදිහත් වීම කරන්නේ නැහැ කියන එක තමයි අපට පේන්නේ. ඒ නිසා ඒ සඳහා යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක අපි ඔබතුමාට යෝජනා කරනවා. ඒ වගේම අපට දැනගන්නට ලැබුණා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතුව, මම මේක ඔබතුමාගෙන් පිළිතුරකුත් බලාපොරොත්තු වෙනවා, අක්කර 1000ක පමණ ඉඩම් තිබිලා තියෙනවා විවිධ විකාශන, ඒවා විවිධ ව්‍යාපෘති වලට අරගෙන කියලා, විවිධ ආණ්ඩු යටතේ අරගෙන කියලා තියෙනවා. ඒ විකාශනාගාර තිබුණු අක්කර 1000ක පමණ ඉඩම් වලින් කොටස් කර කර විවිධ ව්‍යාපෘති වලට පවරලා කියලා. ඒ වගේම මෑතකදී අක්කර 70 මෑතක කියන්නේ අවුරුදු කිහිපයක් ඇතුළත අක්කර 70ක ඉඩමක් ඇක්සස් කියන සමාගමට දීලා තියෙනවා. ඒක දුන්නේ මොන පදනමින්ද? මම ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා, කුමන පදනමින්ද? ඒ ඉඩමේ දැන් මොකද්ද වෙන්නේ? දැන් අපිට ආරංචි විදියට ඒකේ ගෙවපු මුදල, ඒ ඉඩමේ තිබුණු විශාල වැලි නිධියකින් ඒ මුදල් ටික හොයාගෙන තියෙනවා. ඒ සමාගම ඊටත් වැඩි මුදලක් හම්බ කරලා තියෙනවා. ඒ නිසා මොකද්ද දැන් වෙලා තියෙන්නේ? මේවා යම්කිසි විනිවිද භාවයක් සහිතවද ලබා දීලා තියෙන්නේ? ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා, මේක මම කියන්නේ නෑ, මේ ඔබතුමාව කියන්න ඕනි කියලා. නමුත් මේක කොයි කාලේ වෙලා තිබුණත් ඒ පිළිබඳව සොයා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා දන්නවා දැන් මේක විශේෂයෙන් අපේ රටේ කාලයක් තිබුණා පත්තර තිබුණා ජනප්‍රියම බවට පත් වෙලා, ඊට පස්සේ තිබුණේ ගුවන් විදුලියත් ඒ හා සමානව තිබුණා, ඊට පස්සේ රූපවාහිනී අතිශයින් ජනප්‍රිය වුණා. දැන් මේ සියල්ලටම වැඩිය සමාජ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ සමාජ මාධ්‍ය පිළිබඳව අපිට දැන් මේ මාධ්‍ය ගැන කතා කරන නිසා මේ සමාජ මාධ්‍ය පිළිබඳව අද විශාල වශයෙන් අවශ්‍යතාවයක් ඇති වෙලා තිබෙනවා. මේව නියාමනය වෙන්නේ කොතනින්ද? මේක ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්ද, එහෙම නැත්නම් වෙනත් කොහේ හරි තැනකින්ද? ඒ පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් මම බලාපොරොත්තු වෙනවා. මොකද ඔබතුමා දන්නවා මේ විශාල අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා සමාජයේ. මොකද සමාජ මාධ්‍ය මගින් වෙන හොඳ දේවල් බොහොමයක් අතර සමාජයට ඇති කරන බලපෑමත් අතිමහත්. එතකොට ඒ පිළිබඳව, එතකොට අද රූපවාහිනී ටීවී එක පරදලා, ගුවන් විදුලිය පරදලා, පත්තරය පරදලා, හැම කෙනාගේම අතට හම්බෙච්ච, කෙලින්ම තමන්ට හම්බෙච්ච මාධ්‍ය නාලිකාවක් වගේ තමයි සමාජ මාධ්‍ය කියන්නේ. එතකොට ඒක ඒ තරම් ප්‍රබල තත්යකට ඇවිල්ලා තියෙද්දි ඒකෙන් ඕනෑම බොරුවක් සමාජගත කිරීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. ඒකේ ඕනම කෙනෙක් නොමග යැවීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. ඕනම කෙනෙකුට පහර දීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේකේ අනිත් පැත්ත ගත්තත් හොඳට ව්‍යාපාර කිරීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. විවිධ අලුත්, ඒ කියන්නේ අලුත් බ්‍රෑන්ඩ් හදන්න පුළුවන්කම් හැම්බිලා තියෙනවා. ඒ ගොඩක් හොඳ සහ නරක මිශ්‍රව තියෙනවා. නමුත් මේ නරක අඩු කරගෙන හොඳ ප්‍රවර්ධනය කර ගැනීමට යම්කිසි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඉතින් ඒ වැඩපිළිවෙල අපි හිතනවා ඒකත් ජනමාධ්‍ය විෂය ඇතුළෙම අපිට හදාගන්න පුළුවන් නම් ඒ සියල්ල දැන් මාධ්‍ය කියපුවාම සමාජ මාධ්‍ය වෙන් කරලා අපිට මේවා කරන්න බෑ. සියල්ල මම ගැසට් මගින් ඔබතුමාලාට මේක පැවරලා නැතුව ඇති. නමුත් රටේ ජනමතය හැදෙන තැන් මේ සියල්ල. ඒ නිසා මේවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ කියලා ඉල්ලා හිටමින් මට අවස්ථාව ලබා ගැනීම ගැන ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්ත්‍රීතුමා. ගරු ගීතා කුමාරසිංහ මැතිණිය ඔබතුමියට, ඔව් අමතුමා, රාජ්‍යමතුමා,
සභාපතිතුමනි, මම විශේෂයෙන්ම සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය පිළිබඳව යම් නියාමනයක් කරන්න ඕනේ කියලා අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධ. අපි මේ වෙනකොට විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මඟ පෙන්වීම යටතේ විකාශන අධිකාරී, විද්‍යුත් විකාශන අධිකාරී පනත ගෙනාවා. ඒක සියලු දෙනා එක්ක සාකච්ඡා කරා, සංශෝධන රාශියක් කරා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒක දැන් කැබිනට් අනුකමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා සම්මත කරලා තියෙනවා. අපි මං හිතන්නේ ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ ආරම්භ වීමත් එක්කම අපිට ඒ සම්මත කරගන්න පුළුවන් වෙනවා. එතනින් ප්‍රශ්න රාශියක් නිරාකරණය වෙනවා. ඊළඟට ඔබ කියපු සමාජ මාධ්‍යයෙන් වෙලා තියෙන මේ විවසනේ, ඒ නිසා ඒ විවසනයටත් ඉඩ තියන්න ඕන නිසා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා ඇමති මණ්ඩලය ඒක අනුමත කරලා මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඒක සභාගත කරලා තියෙනවා ඉදිරිපත් කරලා තියෙනවා ඒකත් ඉදිරියේදී යම් යම් සංශෝධනයන් තියෙනවා නම් ඒවා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කරලා මේ සමාජයට අද මේ දරුවන්ට වෙන හානිය ආගම් අතර ඇති වෙන හානිය ජන වර්ග ඇතුළු එන හානිය ඒ වගේම තමන්ගේ ගොඩනගාගත්ත පෞද්ගලික ජීවිතයට කරන හානීන් ඒ සියල්ල නැති කිරීම සඳහා යම් විනයානුකූල සහ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්න අනිවාර්යයෙන්ම රජය මේ වෙනකොට අවධානය යොමු කරලා තියෙනවා. ඒක මේ දැනටත් ප්‍රමාද වැඩි. ඉතා ඉක්මනින් අපි ඔක්කොම එකතු වෙලා කටයුතු කරන එකට විපක්ෂයේ සහයෝගයත් ලබා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් අපි ඉල්ලා
සිටිනවා. ඔව් මුසමිල් මන්තුමා.
යම් කිසි නිශ්චිත ආයතනයක් හැදෙනවාද ඒ පිළිබඳව සොයා බැලීම මොකක්ද යොදන්නේ?
විශේෂයෙන්ම ඒ හරහා මාර්ගගත මාධ්‍ය නියාමනය සඳහා වූ කොමිසම් සභාවක් ඇති කරනවා. ඒ කොමිසම් සභාව මගින් තමයි මොකද යම් කිසි කෙනෙක් අසාධාරණයක් වුණොත් අද ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මට ගෙනල්ලා සාමදාන කරනවා හරි මොන හරි උපදේශයක් දෙනවා ඇරෙන්න වෙන නෛතික ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒ නිසා කොමිසමට ඔබට යම් අසාධාරණයක් වුණොත් ඔබේ දුවව බ්ලැක්මේල් කරලා යම් කිසි සමාජ මාධ්‍ය හරහා වැරදි තැනකට ගෙනිච්චොත් ඒ වෙනුවෙන් යන්න තැනක් තමයි අපි හදන්නේ. ඒ කොමිසම් සභාවට ගිහිල්ලා පැමිණිලි කරාට පස්සේ විභාගයක් කරලා ඒක බරපතල වැරද්දක් තියෙනවා නම් අධිකරණයට ඉදිරිපත් කරලා වසර 5ක් දක්වා හිරගත කරන්න පුළුවන් විදිහට නීති සකස් වෙනවා.
ඔව් ගරු රාජ්‍ය මාධ්‍යතුමිය ගීතා කුමාරසිංහ මැතිතුමිය ඔබතුමීට විනාඩි 8ක ඔබතුමීට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැසීෂී යටතේ කතා කිරීමට ලැබීම සතුටට කරුණක්. මම ඉස්සෙල්ලාම මේ සභාව ඉදිරිපත් කරන්න කැමති මේ වෙනකොට ජනමාධ්‍ය පෞද්ගලික ජනමාධ්‍ය පිළිබඳ පනතක් ගෙනලා තියෙනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුව සියලු දෙනාගේම අවධානය සහ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලමින් මම කතා කරන්න කැමති මේ රටේ දහස් ගණනක් රැඳී සිටින ප්‍රාදේශීය වාර්තාකරුවන් ගැන. ඔබ සියලු දෙනාම දන්නවා ගමක ඈත ගම්නියම් ගම්වල තිබෙන ප්‍රශ්න දූෂණ පිළිබඳ ප්‍රශ්න සමාජගත කරන්නට සමාජයට දෙන්න මේ ප්‍රාදේශීය වාර්තාකරුවන් දක්වන මෙහෙය අති විශාලයි. නමුත් ඔවුන්ගේ ජීවිත දිහා අපි ඇරිලා බලනකොට ඉතාම සොච්චම් මුදලක් ලබා ගනිමින් අඩුතරමේ දැන් මම දන්නවා ඇල්පිටියේ ඉඳලා බද්දගමට අපි යනකොට හිරිදුමට යනකොට මේ සියලුම ප්‍රාදේශීය වාර්තාකරුවෝ එනවා. ඔවුන් එන්නේ අසීමිතව අමාරුවකින්. ඔවුන්ට වාහන පහසුකම් නැහැ. ඔවුන්ට යන්න එන්නකම නැහැ. නමුත් ඔවුන් විසින් දෙන ඒ ලියවිල්ල ඒ වාර්තාව තමයි මේ රටේ පහුවදාට අපි සියලුම පුවත්පත්වල එහෙම නැත්නම් රූපවාහිනී නාලිකාවල දකින්නේ. ඔවුන්ට කවදාවත් අපි දීලා නැහැ ජීවිතේ අවසාන කාලේ ගෙවන්නේ කොහොමද කියන එකට කිසිම උදව්වක්. ඔවුන්ට රක්ෂණයක් තියෙනවා සමහරුන්ට ඇත්තේ නැහැ. සමහරු රක්ෂණය කළා දෙනවා සමහරුන්ට ඒකත් නැහැ. විවිධ පුවත්පත්වල විවිධ ලේඛකයින්ට විවිධ විදිහට සැලකන්නේ. රූපවාහිනී මාධ්‍ය ගත්තත් මෙතන හිටපු මන්ත්‍රීවරු ගොඩක් කතා කරා ජාතික රූපවාහිනිය ගැන. අපි දන්නවා පුද්ගලික නාලිකා විශාල ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. මේ ජාතික රූපවාහිනියට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා පුද්ගලික නාලිකා සමග කම්පිටිෂන් එකට වැඩ කරන්න. ඔවුන්ට බෑ මේක ජාතික රූපවාහිනි කියලා කිසියම් දේශපාලකයෙකුගේ අවශ්‍යතාවය ලිස්ට් කරන්න. ඊට වඩා ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා දෙමින් ජනතාව කියන්නේ මොනවද ජනතාව මොනවද ඉල්ලන්නේ කියන එක දෙන්න ඕන. එතකොට එදා තිබුණා වගේ රූපවාහිනිය අනිවාර්යයෙන්ම ඉදිරියට යාවි. අපේ ගරු රාජ්‍ය ඇමතුමා පැහැදිලිව කිව්වා අපි කවුරුවත් කවදාවත් ඒකට අතපොවන්නේ නැහැ කියලා. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි ගරු ඇමතිතුමනි. මේක වසර ගණනාවක් තිස්සේ ආපු හැම රජයකින්ම අපි නිවුස් දාන එක මිනිස්සු අතෑරිය නිවුස් බලන එක ඒ විදිහ තත්ත්වයක් උදා කරලා තිබ්බා රූපවාහිනී නාලිකාවට. හැබැයි එකක් කියන්න ඕන ITN වගේ නාලිකාවක කොයි තරම් උනන්දුවෙන් උවමනාවෙන් මේ ටෙලි නාට්‍ය ශිල්පීන් ඉදිරියට ගෙනෙල්ලා තියෙනවද කියලා. ඔවුන්ට ඔවුන්ගේ කෘතහස්ස දක්ෂතාවයල් ඉදිරියට ගේන්න මොනවා කිව්වත් රාජ්‍ය නාලිකාවලින් ලැබිලා තියෙන්නේ ලොකු පිටුවහලක්. නමුත් අපි හැම විටම කල්පනා කරන්න ඕනේ මේ හැම දෙයක්කටම අපිට රාජ්‍ය නාලිකාවලටත් ඒ සම තත්ත්වෙම ලබාගෙන ඔවුන් ඉදිරියට යන. මම එකම ඉතාම ඕනෑකමින් එකම ඉල්ලීමක් කරනවා, මේ කාන්තාවන් සමගෙන ළමයින් ගැන වාර්තාවල් සපයද්දී ටිකක් සංගමයටපත් වෙන්න. ඔවුන්ගේ නම්ගම් දාන්න එපා, ඔවුන්ගේ පින්තූර දාන්න එපා. දැන් පෙරේදද කොහෙද දැක්කනේ 16 හැවිරිදි දැරිවියක් ෆේස්බුක් එකේ එක දවසක් දැකපු පෙම්වතාට ප්‍රේම කරන්න ගිහිල්ලා අවසානයේ ඇයට දිවිනසා ගන්න වුණා. ඇයව බරපතල ලිංගික අපයෝජනයකට පත් කරලා තිබ්බා. ඕක තමයි අද ෆේස්බුක් ව්‍යාපාරවල තියෙන භයානක පැත්ත. අද රටේ කුඩා ළමයින් පවා විනාශයට පත් වෙන එක හේතුවක් මේ සමාජ මාධ්‍ය ජාල. අපිට ඒව තහනම් කරන්න බෑ රටක. ඒව යන්න ඕනේ. හැබැයි ඒවට කිසියම් වාරණ දාන්න පුළුවන් අපිට. කිසියම් ජපානෙ වගේ කරනවා, ඒ වගේ කියන්න ඕනේ. මේ වගේ දේවල් කිරීමෙන් මේ දරුවෝ විනාශ වෙනවා. දවස් දෙක තුනක් ගන්න පහුගිය දවස්වල නිවුස් හැම එකෙම තියෙන 16ට අඩු එක්ක කාන්තාවක් ගැනු ළමෙක් කුට වෙච්ච අකර තැබ්බක් දිවිනසා ගැනීමක් මරණයක් කියන භයානක ප්‍රතිඵල තියෙන දේවල්. ඉතින් අපි සමාජ මාධ්‍ය කියන එක ඕඩෑම රටක තියෙන දේවල් තමයි. අපිට ඒව සම්පූර්ණයෙන් අහෝසි කරන්න කාටවත් බෑ. මොකද අද සමාජ මාධ්‍යවලට ඇවිල්ලා ඉන්න පුද්ගලින් රස කර කර කියන කුණු රසය දෙන දේවල් වලට මේ රටේ තරුණයෝ අබ්බැහි වෙලා ඉවරයි. ඉතින් ඔවුන් අපි අපේ රූපවාහිනියට වඩා අද රූපවාහිනියට වඩා ඔවුන්ගේ සිත් බැඳගත් ස්ථානේ වෙලා තියෙන මේ රස කර කර කියන අසභ්‍ය කතා. ඉතින් අපි දරුවන්ව හදාගන්නට, දරුවන්ගේ මානසිකත්වයේ ගොඩ නගා ගන්න මොන විදිහකටවත් අසීරු වෙයි ඉදිරියේදී මේ සඳහා ලොකු
වාරණයක්
ඉදිරිපත් කරේ නැත්නම්. මම සිංහල සිනමාවේ විශාල වසර ගණනක් හිටපු, මම හිතන්නේ මේ 225 දෙනා අපේ ගරු මන්ත්‍රීලාතුමන්ට වඩා මොනවා හරි අත්දැකීමක් තියෙන කෙනෙක්. මොකද අවුරුදු 40ක් මම නිකන් හිටියේ නෑ ඒකේ. එකම දෙයක් මට කියන්න ඕන, මීට කලින් සිය වතාවක් විතර කියලා බොහෝම අමාරුවෙන් චිත්‍රපට රක්ෂණය කරන්නට සංරක්ෂණය කරන්නට ස්ථානයක් ඉල්ලුවා. අපිට ලැබුණා කැලණියේ ඒ පැත්තේ අපේ සිංහල චිත්‍රපටි සංරක්ෂණාගාරය. නමුත් ඒකේ වායු සමීකරණය සම්පූර්ණයෙන් ගැලිලා මන් දන්නවා චිත්‍රපටි තියන්න බෑ, ඒ ටේප් එක තියන්න බෑ වායු සමීකරණයෙන් තොරව. ඒ දෙක එකට ඇලුනොත් ඒක අන්තිමට අවුරුද්දක් යනකොට ඒව කහල ගොඩට දාලා පුච්චලා දාන්නයි වෙන්නේ. එතකොට සිංහල සිනමාව 1960 70 80 90 කියන වර්ෂවල සියලුම චිත්‍රපටි මේ සංරක්ෂණාගාරයේ ඇතුලේ තියෙනවා. ඒක බලාගන්න ඉන්න මිනිස්සු 4 දෙනයි. අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි සියලු දෙනාටම හොඳට වායු සමීකරණය කරපු කාර්යාල තියෙනවා. මේ රටේ සිංහල සිනමාව බේරගන්න මේ සිනමාව වෙනුවෙන් ඇයි අපිට බැරි වායු සමීකරණ කරන්න යන්නේ? ඇමතිතුමා, ඔබතුමා මේක ගැන පුද්ගලිකව සොයලා බලලා මේ විනාශය අපිට කල්දදා බලා ඉන්න පුළුවන් එකක් නෙවෙයි. තව අවුරුද්දක් දෙකක් යන විට අනිවාර්යයෙන්ම මේවා විනාශයට පත් වෙලා මේවා වීසි කරලා දාන්න සිද්ධ වෙනවා. නිලධාරීන් අඩුම ගානේ නිලධාරීන් 10-15 දෙනෙක් හිටියන හැම මාස දෙකකට සැරයක් මේවා රිවයින්ඩර් කරනවා. මේවා නැවත නැවත හරිගස්සා පිළිසකර කර ඒක වෙනම කාර්යයක්. නිකම්ම සංරක්ෂණාගාරය කියලා නමක් ගහලා තැනක් තිබුණාට විතරක් මදි.
ඒක
කාර්යාවක්. ඒක නිසා මම විශ්වාස කරනවා ඉදිරි කාලය තුලදී මේ සිංහල සිනමාවේ සියලුම පිටපත් ටික රැක ගැනීම සඳහා මේ සංරක්ෂණාගාරය අවැසි ලෙස ඉතා ඉක්මනින් පිළිසකරණය කළා. මේ තියෙන චිත්‍රපටි ටික බේරා ගැනීමට කටයුතු කරන්න මේක මගේ වගකීමක්, මගේ යුතුකමක් තමයි. මම අද මේ පාර්ලිමේන්තුවේදී මෙහෙම කතා කරන්නේ.
සුති ගරු අමාත්‍යතුමිය, ඔබලන් ප්‍රතිතුමා,
මේ අද වැසිරිෂ ජනමාධ්‍ය මාස නිසාම මේ පාර්ලිමේන්තුවේ කුකුරම සතුරු වෙන්න පුළුවන්. මොකද අපි දැන් මේ මීට මොහොතකට පෙර ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍ර සංගමයේ රැස් වුණ සියලුම අයගේ පක්ෂ භේදයෙන් තොරව අපි ඒ විත්ත සංගමයේ ලේකම්වරයාට මම ප්‍රකාශ කරන්න ඕන අපි ඉතාම වැදගත් තීන්දුවක් ගත්තා. අපි තීන්දුවක් ගත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ සියලුම ඉල්ලීම් ඊශ්‍රායලය ඒ ඉෂ්ට කරන තුරු තාවකාලිකව හෝ ඊශ්‍රායලයත් සමග තියෙන තානාපති සම්බන්ධකම් නවත්තන්න ඕනේ කියලා. ඒ තීන්දුව පක්ෂපදේතුරු වැදගත් තීන්දුවක්. මම හිතන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයත් මේක වැදගත් තීන්දුවක්. අපි පලස්තින ජනතාවත් එක්ක මේ රටම හිට ගන්නවා කියන පණිවිඩය අපි හරහා දුන්නා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පලස්තින පාර්ලිමේන්තු මිශ්‍ර සංගමයේ හැටියට අපි සතුටු වෙනවා. බොහොම ස්තුතියි.